SBS Radio.
ඔස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය වීසා ලබාදීමේ ක්‍රමවේදයට යම් වෙනස්කම් හඳුන්වාදීමට තීරණය කළා තියෙනවා. මේ අනුව 2024 වසරේ මාර්තු 23 ඉඳලා ශිෂ්‍ය වීසා අයදුම් කරන්නන්ට බලපාන ජෙනුවින් ස්ටුඩන්ට් රික්වයර්මන්ට් ලෙස හඳුන්වන නව ක්‍රමවේදයක් හඳුන්වා දීලා තියෙනවා. මේ නිසා මින් පෙර පැවති ජෙනුවින් ටෙම්පරරි එන්ට්‍රන්ට් එනම් GTE කියන ක්‍රමවේදය අහෝසි වීමක් සිදු වෙනවා. ඉතින් මේ අලුත්ම ජෙනුවින් ස්ටුඩන්ට් රික්වයර්මන්ට් එක ගැන ශේස්ත්‍රයේ ප්‍රවීණෙක් සමග සාකච්ඡා කරන්න අපි හිතුවා. මේ සඳහා අද දිනේ අපිත් සමග සම්බන්ධ වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ සංක්‍රමණ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන කසුන් ගම්ලත්. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා කසුන් ඔබව අපේ සාකච්ඡාවට.
අයිබෝන් දිනේෂ්.
හොඳයි කසුන්. ඉතින් ජෙනුවින් ස්ටුඩන්ට් කියන මේ ක්‍රමවේදය කුමක්ද කියලා හඳුන්වලා දෙන ගමන්ම අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
දිනේෂ්, මේ ජෙනුවින් ස්ටුඩන්ට් කියන රික්වයර්මන්ට් එක මේ 23rd of March තමයි මේ ඇප්ලිකේෂන් වල තමයි මේගොල්ලෝ මේ බලාත්මක කරලා තියෙන්නේ. ඒ මට නම් GTE එක ඇතුලේ ජෙනුවින් ස්ටුඩන්ට් කියන ඇතුලේ වෙනස්කමක් ඕප්ෂෝ ඇප්ලිකන්ට්ස්ලට ලොකුවට පේන්නේ නැහැ. ඒකෙදි බේසිකලි ඩිපාර්ට්මන්ට් එක ට්‍රයි කරනවා ඇත්තටම මේ ජෙනුවින් ස්ටුඩන්ට්ස්ලාද කියලා. ඒකේ අපි ගාව තිබ්බ GTE කියලා අපි SOP එකත් එක්ක අපි ඇටච් කරනවා ડોකියුමන්ට් එකක් ડિපාර්ට්මන්ට් එකේ වීසා ලොජ්මන්ට් එකක් කරද්දී. ඒකේ තියෙන ප්‍රධාන කරුණු හතරක් මේකත් එක්ක ඇප්ලිකේෂන් එක ඇතුළට අවිලා තියෙන ක්වෙස්චන්ස් විදියට. බේසිකලි ඒගොල්ලෝ ඒ ක්වෙස්චන් හතර වචන 150කින් කියන්නේ කියනවා ඇප්ලිකන්ට්. ඒකේ බේසික් ක්වෙස්චන්ස් හතරක් අහනවා දිනේෂ්. එකක් ඇප්ලිකන්ගේ කරන්ට් සර්කම්ස්ටන්සස්. ඊට පස්සේ ඇයි මේ ඇප්ලිකන්ට් මේ කෝස් එක කරන්න යන এডুকেෂන් ප්‍රොවයිඩර් තෝරගෙන තියෙන්නේ. ඊට අමතරව මේ කෝස් එක කරලා මොකද්ද ක්ලයන්ට් දෙන්නේ බෙනිෆිට් එක. සහ අන්තිම ප්‍රශ්න විදියට එනි අදර් රෙලවන්ට් මැටර්ස්. ඉතින් අතනම දිනේෂ් මේ GTE එකේ GS එකේ අතර මේ ඇප්ලිකේෂන් එකේ වෙච්ච වෙනස්කම් නම් ලොකු වෙනස්කම් මන් දකින්නේ නැහැ. මේක මීට ඉස්සල්ලත් අපි SOP එකේ නැත්නම් GTE කියන යටතේ අපි මීට ඉස්සල්ලා ඩිපාර්ට්මන්ට් ලොකු ස්ටේට්මන්ට් එක එක්ස්ප්ලেইন කරා. ඒ කරපු එක්ස්ප්ලেইন එක කරලා තිබ්බ ඒ කරුණු ටික වචන 150කට වගේ ඊච් ක්වෙස්චන් එකට පොඩි කරලා ඇප්ලිකේෂන් එකට ඇතුළට ඇවිල්ලා තියෙනවා.
හොඳයි කසුන්. ඉතින් මීට කලින් පැවති ජෙනුවින් ටෙම්පරරි එන්ට්‍රන්ට් රික්වයර්මන්ට් එක, ඒ කියන්නේ GTE කියන රික්වයර්මන්ට් එකත් මේ අලුත් ජෙනුවින් ස්ටුඩන්ට් රික්වයර්මන්ට් එකත් අතර වෙනස්කම් අපි අපේ අසන්නන්ට පැහැදිලි කරලා ඉමු.
දිනේෂ්, මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ මේ ප්‍රශ්න හතරට අමතරව වෙනත් කරුණු ටික මේක මේ ප්‍රධාන බලපෑම තියෙන්නේ මේ ඔන්ෂෝ ඇප්ලිකන්ට්ස්ලට. ඒ කියන්නේ රට ඇතුලේ ඉඳලා වීසා ඇප්ලයි කරන ස්ටුඩන්ට් වීසා ඇප්ලිකන්ට්ලට තමයි මේකේ ලොකුම චේන්ජ් එක තියෙන්නේ. එතකොට මේ ඩිපාර්ට්මන්ට් එක මේ ක්වෙස්චන්ස් වලට අමතරව රට ඇතුලේ ඉඳලා කියන්නේ ඔන්ෂෝ ඇප්ලිකන්ට්ස්ලගේ විශේෂිත වූ ইনফরমේෂන්ස් එකක් ඒගොල්ලෝ ගන්නවා. ඒකෙදි මේගොල්ලෝ අහනවා මේගොල්ලෝ ප්‍රීවියස් ස්ටඩීස් ගැන. ඒ කියන්නේ මොනවද ඔයගොල්ලෝ ස්ටඩි කරේ? ඒක ඇතුලේ මොනවද achieve කරලා තියෙන්නේ? ඒ වගේ ETSL ඇප්ලිකේෂන් එකේ ඉච්චර ඉන් ඩීටේල් අහුවේ නැහැ. ඊට පස්සේ අහනවා මේගොල්ලෝ මේ කෝස් චේන්ජ් කරලා තියෙන ස්ටුඩන්ට්ස්ලා යුනිවර්සිටි චේන්ජ් කරලා තියෙද? රයිට්. ඊට පස්සේ අහනවා මේගොල්ලෝ මාස දෙකකට වැඩිය ඇකඩමික් ඉයර් එක ස්ටඩි ගැප්ස් තිබිලා තියෙද? ඇයි මේ එහෙම ස්ටඩි ගැප්ස් තිබ්බනම් මොකක්ද ඒකට වෙලා තියෙන්නේ? ඊට පස්සේ අහනවා ඩීටේල් ইনফরমේෂන් ඔෆ් ද කෝස් ප්‍රෝග්‍රෙස්. මේ කෝස් ප්‍රෝග්‍රෙස් එක කොච්චර දුරට ගිහිල්ලා. එතකොට මේ ස්ටුඩන්ට්ස්ලාගේ ඔන්ෂෝ වීසා එකට ඇප්ලයි කරනවා නම් ස්ටුඩන්ට්ස්ලා කෝස් එක ප්‍රෝග්‍රෙස් වෙලා නැත්තම් කෝසස් ඩවුන්ග්‍රේඩ් කරලා තියෙනවා නම් ඒකේ වැඩිපුර ইনফরমේෂන් ডিপার্টমেন্ট එකට දෙන්න වෙනවා. ඊට අමතරව ස්ටුඩන්ට්ස්ලාගේ ස්ටඩි හිස්ටරිය ගොඩක් මේ රට ඇතුළේ තිබ්බ කෝසස් කොවිඩ් එකත් එක්ක දිනේෂ් ගොඩක් ස්ටුඩන්ට්ස්ලා මේ අධ්‍යාපනයට යොමු වෙලා තිබෙන්නේ නැහැ. ඒගොල්ලෝ කෝසස් චේන්ජ් කරගෙන හෙට පයින්නෝ මෙහෙට පයින්නෝ ඒ වගේ දේවල් සිද්ධ වෙලා තිබ්බා. ඩිපාර්ට්මන්ට් එක මේක ගොඩක් දුරට ට්‍රයි කරන එක නවත්තන්නත් ජෙනුවින් නොවන ස්ටුඩන්ට්ස්ලා ටික මේ ස්ටුඩන්ට් වීසාස් වලින් අයින් කරගන්න. ඉතින් ප්‍රධානම බලපෑම තියෙන්නේ ඔන්ෂෝ ස්ටුඩන්ට්ස්ලාට. ඕෆ්ෂෝ ස්ටුඩන්ට්ස්ලාට ගත්තොත් එහෙම අපි වීසා ග්‍රාන්ට් වෙන විදිහ බලුවට පස්සේ ලොකු වෙනස්කම් අපිට පේන්නේ නැහැ. ඒ පරණ විදිහටම වීසා ටික ග්‍රාන්ට් වෙනවා. මෙතනින් තව දෙයක් ඇඩ් කරන්න ඕන දිනේස්, මේ GS එකත් එක්කම ඊට ඉස්සෙල්ලා තව රූල්ස් ගවර්න්මන්ට් එක ප්‍රයෝරිටි ප්‍රොසෙස් එක චේන්ජ් කරා. ඒ කියන්නේ ඇසෙස් වීසා ප්‍රොසෙස් එකේදී ඇසෙස්මන්ට් ලෙවල් 1 යුනිවර්සිටීස් ඇන්ඩ් කොලෙජස් වලට ප්‍රයෝරිටි ඉස්සලම් හම්බ වෙනවා. ඇසෙස්මන්ට් ලෙවල් 2 කොලෙජස් යුනිවර්සිටීස් වලට ප්‍රයෝරිටි සෙකන්ඩ් ප්‍රයෝරිටි හම්බ වෙනවා. ඇසෙස්මන්ට් ලෙවල් 3 ඇසෙස්මන්ට් ලෙවල් 3 කියන්නේ අන්තිම ඇසෙස්මන්ට් එක ඒ කොලෙජස් සහ යුනිවර්සිටීස් වලට හම්බ වෙන්නේ ලෙස් ප්‍රයෝරට. ඉතින් මේ ඔක්කොම් බැලුවට පස්සේ යුනිවර්සිටි සුනත් මේ චේන්ජසුත් එක්ක රිලක්ටන් දැන් ඔප එකක් දෙන්න ජැනුවින් නොවන සුඩන් කෙනෙක්ට. ඉතින් මේ ඔන්ෂෝල හරියට ඉගෙන ගන්න නැතුව දිගටම කෝසස් මාරු කර කර ඉන්න ස්ටඩන්ස්ලට මේ තියෙන ජීස් එකෙන් ලොකු බලපෑමක් වෙන්න ඉඩ තියෙනවා.
හොඳයි කසුන්, ඉතින් මේ අලුත්ම GS ක්‍රමවේදය තුළ වීසා අයදුම් කිරීමේදී ශිෂ්‍යයන් සැලකිලිමත් යුතු කරුණු මොනවද කියලත් අපි අපේ අසන්නන්ව දැනුවත් කළා ඉන්නේ.
ඔව් දිනේෂ්, දැන් ඕප්ෂන් ඇප්ලිකන්ට්ස් ලා කියන්නේ රටින් එළිය දාන ඇප්ලිකන්ට්ස් ලා ඉන්නවා නම් ඒගොල්ලෝ සෑහෙන පරිසම් වෙන්න ඕනේ මේ වචන 150කට තියෙන ප්‍රශ්න හතරට කොහොමද උත්තර ලියන්නේ කියලා. ඒක තමයි ප්‍රධානම දේ මේ ඕප්ෂන් ඇප්ලිකන්ට්ස් ලාට තියෙන හර්ඩල් එක. ඒතකොට ඉස්සර අපි සහ ඒජන්ට්ස්ලා සහ මේ ස්ටුඩන්ට්ස්ලා ලොකු ස්ටේට්මන්ට්ස් තමයි මේ ලිව්වේ තමන්ගේ SOP එක ඇතුලේ. දැන් ඒක වචන 150යි එක ක්වෙස්චන් එකට. ඒක තමයි ඉම්පෝර්ට් එක. ඊට පස්සේ මේක තියෙනවා මට තේරෙච්ච දිනේෂ් මේකේදී ප්‍රධානම දේ ඕප්ෂෝ කට්ටිය දැනගන්න ඕනේ explain how completing the course will be benefited to the applicants. මේ කෝස් එක කම්ප්ලීට් කරාම බෙනිෆිට් වෙන්නේ කොහොමද කියලා. එතකොට තමන්ගේ ප්‍රීවියස් ස්ටඩීස් වලට relevant වෙන කෝස් එකක් තමයි ෆියුචර් එකේ කරන්න හොඳ. නැතුව මයිග්‍රේෂන් පාත් එකකට හරි වෙන මෙන් තමන්ගේ කෝස් එක ඩිෆරන්ට් පාත් එක කරන්න ගියොත් එහෙම ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න තියෙන හැබැයි ඒක එක්ස්ප්ලেইন කරන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් මට පේන්නේ නැහැ. ඉතින් ඕප්ෂන් මම ඉස්සලක වගේ දිනේ ඕප්ෂන් ඇප්ලිකන්ට්ස් ලා ලොකු චේන්ජස් නැහැ. පරණ ක්‍රයිටීරියාස් ම තමයි මේ වෙන විදිහකට ඇවිල්ලා තියෙන්නේ මගේ එක්ස්පීරියන්ස් එක හැටියට. හැබැයි ඔන්ෂෝ රට ඇතුලේ දාන ඇප්ලිකන්ට්ස් ලාට සෑහෙන්න බලපෑමක් තියෙනවා. බලපෑම තියෙන්නේ ස්පෙෂලි වීසා එක්ස්ටෙන්ෂන් එකක් කරනවා නම් තමන් এডুকেෂන් ප්‍රොවයිඩර් චේන්ජ් කරලා තියෙනවා නම් තමගේ කෝස් එක චේන්ජ් කරලා තියෙනවා නම් ඒකට ප්‍රොපර්ලි රෙඩි වෙන්න ඕනේ. ඒක එක්ස්ප්ලেইন කරන්න ඇයි ඒක කරේ කියලා. එතකොට ගැළපෙන්නේ නැති විදියට කෝසස් චේන්ජ් කරගෙන යුනිවර්සිටි එක චේන්ජ් කරගත්තොත් ඒක අපිට එක්ස්ප්ලেইন කරන්න වෙයි වීසා ඇප්ලිකේෂන් එකේදී. ඒත් එක්කම ස්ටඩි ගැප්ස් ගොඩක් අටිය එක කෝස් එකක් ඉඳලා ඊළඟ කෝස් එකක් ඇතුළේ ගැප් එක ගොඩාක් තියාගන්නවා. ඒකම තියාගන්න එපා කිසිම වෙලාවක කෝස් එක ඉවරච්ච ගමන් within 2 months ඊළඟ කෝස් එක පටන් ගන්න. නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක් එනවා visa process එකට. ඒත් එක්කම ළමයි course defer කරගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ එක එක කරුණු මත genuine කරුණු මත defer කරගත්තට කමක් නැහැ. course defer කරගත්තොත් course progress එකට මේගොල්ලන්ගේ බලපානවා. ඒක course progress එකට බලපෑවොත් ඒකත් student visa extension එකට ලොකු ප්‍රශ්නයක් තියෙයි. ඊට පස්සේ ඔය වගේ study history එක. ඒගොල්ලෝගේ pattern එක studies. ඒකට කරනවා නම් මම ගන්න common example එක දිනේෂ් කුකරි කර කර ඉන්නවා ඒක complete කරනවා. ඊට පස්සේ යනවා මොඩ මැකැනික් කරා නැත්නම් බැචලර් ඔෆ් ඇකවුන්ටින් කරන්න කියලා. ඩිපාර්ට්මන්ට් එක මේ තියෙන චේන්ජස් වලින් ඒ වගේ දේවල් කැමති වෙන්නේ නැහැ. ඒකින්ද ඒ වගේ තමන්ගේ ස්ටඩීස් කරන් යන විදිය ක්‍රමවේදය පිළිවෙලක් කරගෙන කරගන්න කියලා තමයි ස්ටුඩන්ට්ස්ලාට කියන්නේ. අලුතෙන් එන ස්ටුඩන්ට්ස්ලා ස්පෙෂලි මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.
හොඳයි කසුන්, ඉතින් මේ ආකාරයට මේ අලුත්ම ක්‍රමවේද හඳුන්වා දීමේ ඕස්ට්‍රේලියානු රජයේ අරමුණ මොකක්ද කියලත් අපි දැනගන්න කැමතියි.
දිනේෂ්, ඇත්තටම මේ ප්‍රධාන අරමුණ තමයි ඩිපාර්ට්මන්ට් එක මේ ගිය මාස 6 ඇතුළත ඉන්ට්‍රොඩියුස් කරපු මේ රූල්ස් චේන්ජස්. එතකොට ඒකේදී ප්‍රධාන අරමුණ තමයි මේගොල්ලෝ ස්ටුඩන් වීසාස් එන හැමෝටම පර්මනන්ට් රෙසිඩන්ට් පාත් එකක් නැහැ කියලා ළමයින්ට හේතු ගන්න එක. ඒත් හැම කෙනාටම PR හම්බෙන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ TR එකක් චේන්ජ් කරන්න දිනේෂ් මේකේ. එතකොට TR එකෙත් ඉංග්‍රීසි රිකුවර්මන්ට් වැඩි කරා. ස්ටුඩන්ට් වීසෙකෙත් IELTS රිකුවර්මන්ට් යම් ප්‍රමාණයට වැඩි කරා. এডুকেෂන් ප්‍රොවයිඩර්ස්ලා මේගොල්ලෝ ඒගොල්ලන්ට වෙනමම ක්‍රයිටීරියා ගන්නලා තියෙනවා. ඒගොල්ලන්ට කොලේජස් වල ලයිසන්ස් එක කැන්සල් කරන්න, සස්පෙන්ඩ් කරන්න. එතකොට ස්ටුඩන්ට්ස්ලාත් ඉගෙන ගන්න නැති ස්ටුඩන්ට්ස්ලා ටිකට මේගොල්ලෝ හදන්නේ බේසිකලි ඉගෙන ගන්න නැත්නම් you have to go back to your country. එතකොට මේගොල්ලෝ මේ ස්ටුඩන්ට්ස්ලා ප්‍රොපර්ලි ඉගෙන ගත්තා. දැන් හිතන්න බැචලර් ඔෆ් එක්සැම්පල් එක බැචලර් ඔෆ් ඇකවුන්ටින් කියලා. බැචලර් ඔෆ් ඇකවුන්ටින් කරපු ස්ටුඩන්ට් කෙනෙක්ට මේගොල්ලෝ කියන්නේ ඊට පස්සේ රයිට් ඔයගොල්ලෝ ඔයා ඉවරයි. ඊට පස්සේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකට යන්න. ඒක පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකේ ඉඳලා ඔයා පර්මනන්ට් රෙසිඩන්ස් හදාගන්න ඕන ඩිපාර්ට්මන්ට් එකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා පර්මනන්ට් රෙසිඩන්ස් හදාගන්න. හැබැයි පර්මනන්ට් රෙසිඩන්ස් හදාගෙන නැත්තම් ඔයගොල්ලෝ කියන්නේ රයිට් you have to go back to your country. හැබැයි අර මුලදී තිබ්බ සජෙස් කරපෙව්වේදී පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකේ ඉඳලා ස්ටුඩන්ට් වීසා එකක් දාන්න දෙන්නේ නැහැ කියලා කතාවක් තිබ්බා. ඒ කතාවක් දැනට ඇවිල්ලා නැහැ. එතකොට යුනිවර්සිටීස් උනත් දැන් පොඩ්ඩක් ඔෆර් එකක් දෙන්න උනත් බය වෙලා තියෙනවා. එතකොට ගවර්න්මන්ට් එකේ ඇත්තටම ගවර්න්මන්ට් එක බලාපොරොත්තු වෙන්නේ ජනුවන් සුඩන්ස් ටිකක් කටඇතුර තියාගන්න ඉගෙන ගන්න නැතුව කෝසස් මාරු කරලා තව කෝස කිවර කරනවා ඊළඟ කෝසට මාරු කරන තවට බේසිකලි ටෙම්පරි සුඩන් වීසගෙන් පර්මනට බේසිස් ඉන්න එකට ඩිපර්ටමට කැමති ල නෑ ඉති මේ රූල් ේන් සලින් ගොඩක් සුඩන් ට ගෙනගත්ත නැත්තම් පවරසින සදාගත්ත නැත්ත ඇත්තටම රටින් එලියට යන්න වෙයි නැත්තන් සුඩන් විසේ වෙන විසකට ගෙනත් ඩිපර්ටමට ට්‍රයි කරන්නේ එනවා ඉගෙන ගන්නවා ටරප්ලයි කරන පර්මරසින් ගන්න බැරන ගොල එක්සිටෙන් න එතකම ස්ටන්ඩ පෝස්ටඩි වර්ක් වීසේ කවරු තිස් පහල මිට ගෙනත් තියෙනවා තෝට තවත් මේ ගොල්ලෝ යං වර්ක් පෝස් කත බලාපොරොත්තුවෙන් මේ හම චේන්ජකකිීම තොර සුඩන්ස් ඉන්නවාන ජනුවී සුඩන්ස් ටි කරන අට ඇතුළේ තියාගන්න තමයි මේ ගොලගේ බලාපොරොත්තුව එදෙම නැතිවුණොත් අනික්කට්ටියට තමන්ගේ රට ඩිපර්ටමට එක බලාපොරොත්තු වෙන්නේ
හොඳ ඉතින් අද දිනේ අපි සාකච්ඡා කළේ ඔස්ට්‍රේලියානු රජය අලුතින්ම හඳුන්වා දී තිබෙන ජෙනුවින් ස්ටුඩන්ට් රික්වයර්මන්ට් කියන අලුත්ම ක්‍රමවේදය ගැනයි මාර්තු 23 ඉඳලා ක්‍රියාත්මක වෙන මෙම ක්‍රමවේදය හරහා ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේදී අයදුම්කරුවන් සැලකිලිමත් යුතු කරුණු අපි ඔබ වෙත ගෙනාවා. ඉතින් අද දවසේ අපේ සාකච්ඡාවට එකතු වුණේ වික්ටෝරියා ප්‍රාන්තයේ සංක්‍රමණ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන කසුන් ගම්ලත්. ඉතින් අද දවසේ සාකච්ඡාවෙන් අපි සමුගන්නවා. බොහොම ස්තුතියි කසුන් අද අපේ සාකච්ඡාවට එකතු වුණාට.
බොහොම ස්තුතියි දිනේෂ් මේ ඔපචුනිටි මට ලබා දුන්නට. SBS 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 Radio